ගරු අජිත් පී පෙරේරා මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අමාත්‍යතුමියගේ
සාමාන්‍යයෙන් මන්ත්‍රීතුමා මෙච්චර මේ කලබලේ මට ඇහුනේත් නෑ හරියට. ප්‍රශ්න එක. ඔව් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් පවතී. ආ දෙක. ඔව් පොරොන්දු වී ඇත. තුන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නීතියයි. එබැවින් එය සංශෝධනය කිරීම අධ්‍යයනයකින් තොරව සහ විශේෂඥ මත විමසීමකින් තොරව මෙන්ම පුරවැසි කණ්ඩායම් වලට සවන් දීමකින් තොරව කෙටි කාලයක් තුළ සිදු කිරීම සාර්ථක නොවනු ඇත. විශේෂයෙන්ම දැනට පවතින ඇතැම් නීති අනපනත් රෙගුලාසි කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පවතී. නව රජය බලයට පත්වීමෙන් පසුව සම්මත වූ නව පනත් හා සංශෝධිත පනත් ප්‍රමාණය 8කි. එසේම මේ වන විට සැලකිය යුතු අනපනත් ප්‍රමාණයක් කෙටුම්පත් මට්ටමේ පවතී. ඒ අනුව විධිමත්ව ක්‍රමානුකූලව අත්‍යවශ්‍ය නීති අනපනත් සංශෝධනය කරමින් නව නීති කෙටුම්පත් කරමින් කඩිනමින් විසඳුම් ලබා දිය යුතු ක්ෂේත්‍ර විශේෂෙහි අවධානය යොමු කර ඇත. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සුදුසු පරිදි වත්මන් පාලන සමය තුළ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත. ඒ සඳහා වන මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. ආහතර වත්මන් රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාදාමයේදී සියලුම පාර්ශ්වයන්ට සවන් දෙමින් සියලු දෙනාගේම මතයන්ට ගරු කරමින් කටයුතු කරනු ඇත. විශේෂයෙන්ම ජනසම්මතවාදී ව්‍යවස්ථාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු බව වර්තමාන රජයේ එකායනය අරමුණ වේ. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන පිළිබඳව සමාජ කතිකාවක් පැවතිය යුතු බවත් විශේෂඥ මතයන් විමසමින් සමාජ සංවාදයකට ව්‍යුත්ත විය යුතු බවත් අවධාරණය කළ යුතු වේ. එබැවින් එවැනි පසුබිමක් තුළ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මෙන්ම නියෝජනය නොකරන සියලුම දේශපාලන පක්ෂවලටද සියලුම පුරවැසි කණ්ඩායම් වලටද සවන් දීමක් සිදුවනු ඇත. ඒ අනුව වර්තමාන රජය විසින් ඉදිරියේදී කෙටුම්පත් කිරීමට අපේක්ෂිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමාජයේ සියලු පාර්ශ්වයන්ගේ මතයන්ට ගරු කරමින් ඒවාට සවන් දෙමින් කෙටුම්පත් වන මෙතෙක් මෙරට බිහි නොවූ ආකාරයේ ජනසම්මතවාදී ව්‍යවස්ථාවක් වනු ඇත. ආපහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමය සඳහා ජාතික වශයෙන් ප්‍රමුඛතාවය ලබා දී ඇත. ඒ සඳහා වන මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර දැනට සිදු කරමින් පවතින අනපනත් සංශෝධනද මෙම ක්‍රියාදාමයේ කොටසක් වේ. තවද මීට පෙර පැවති රජයන් විසින් විටින් විට විවිධ කමිටු පත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් සිදු කිරීමට නිර්දේශ ලබා දී ඇති අතර එකී මතයන්ද සැලකිල්ලට ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමට නව රජය බලාපොරොත්තු වේ. රටක මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිරන්තරයෙන් සංශෝධනය විය යුතු ලේඛනයක් නොවන බැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම ගැඹුරු අධ්‍යයනයකින් විශේෂඥ මත විමසුමකින් සහිතව සිදු කිරීම නව රජයේ අරමුණ වේ. එබැවින් මේ සඳහා යම් ප්‍රමාණවත් කාලයක් ගත වේ. ආ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමිය විසින් මේ ලබා දුන් පිළිතුර තුළ කිසිදු නිශ්චිත කාලවකවානුවක් මාර්ගසිතියමක් වැඩපිළිවෙලක් අන්තර්ගත නැහැ. මම දන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ NPP මූලස්ථානයේ පළවත්ත කාර්යාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන්නක් සිද්ධ වෙනවද කියලා. දැන් ගරු ජනාධිපතිතුමාගේ දුරකාලයෙන් වසර 5න් වසරක් ඉවර වෙනවා තව මාස 2කින්. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරනවා නම් ඔබ මේ කියපු ආකාරයටම කඩිනමින් සම්මත කරනවා කියලා තියෙනවා. ඒ වගේම කලින් 2015-19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාදාමයේ පදනම් කරගෙන ඉදිරියට යනවා කියලා තියෙනවා. ඒ ඔක්කොම පොරොන්දු දීලා තියෙද්දි ගරු අගමැතිතුමිය අද වෙනකන් කිසිදු දෙයක් ප්‍රසිද්ධියේ සිද්ධ වෙන්නේ නැහැ මේ කෙටුම්පත් කරන්නේ පිළිබඳව. මහජන අදහස් විමසන්න අවශ්‍යයි, පිළිගන්නවා. ඒ ගැන කිසිම දෙයක් අද වෙනකන් සිද්ධ වෙලා නැහැ. විශේෂඥ මතය දැනගන්න අවශ්‍යයි. අද වෙනකන් කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. පාර්ලිමේන්තුව තුල මේ ක්‍රියාදාමයේ සමාන්තරව ආරම්භ කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් හැටියට, ව්‍යවස්ථාදායක මණ්ඩලයක් හැටියට රැස් වෙලා ජනතා මත ලබා ගැනීම, විශේෂඥ මත ලබා ගැනීම, ව්‍යවස්ථාකරණයේ කෙටුම්පත් කිරීමේ ක්‍රියාදාම පටන් ගන්න පුළුවන්. මොකද අවසානයේදී ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕනේ. අලුත් ආණ්ඩුවක් පත් වෙලා විශාල ජනවර්මක් ඔබතුමගේ ආණ්ඩුවට තිබෙනවා. ජන විධායක ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉන්නවා තුනෙන් දෙකක බලයක් තියෙනවා එවැනි තත්වයක් තුළ ජනමත විචාරණයකින් සම්මත කරගන්න අවශ්‍ය පසුබිම මේ මොහොතේ ඔබතුමීට තියෙනවා මොකද අපිත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන පාර්ලිමේන්තු ක්‍රමය ස්ථාවර කරන මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන ක්‍රමවේදයකට කැමති ඒ තත්වය පාවිච්චි කරලා රටේ වෙනත් අර්බුද මතුවෙන්න කලින් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමයට ප්‍රමුඛතාවයක් ලබා දීම රහසිගත වැඩ පිළිවෙලක් නෙමෙයි ඔබතුමියලගේ පක්ෂ කාර්යාලයේ අභ්‍යන්තර සිදුවන කෙටුප්පත් කරන්නේ නෙමෙයි ඊට වඩා බැරෑරුම් ඊට වඩා ගැඹුරු ඊට වඩා විවෘත ඊට වඩා තර්කානුකූල ඒ වගේම මහජන සහභාගිතාවය විශේෂඥ සහභාගිතාවයේ තියෙන ක්‍රියාදාමයක් පිළිබඳව ඇයි ඔබතුමියගේ රජයේ ප්‍රමුඛත්වයක් දෙන්නේ නැත්තේ ඒ වගේම ගරු ජනාධිපතිතුමා මේ සභාව අමතලා තියෙන වාර ගාණක් ඊයේ තැමතුවා ඒ වගේම ජනතාව අමතලා තියෙනවා නිදහස් දිනේ කතා කරලා තියෙනවා හැබැයි කිසි වෙලාවක ජනාධිපතිතුමා මේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කියන්නේ නැහැ විධායක ජනාධිපති ක්‍රමය රසවැටිලා දෙතුමට
ගරු මන්ත්‍රීතුමා
අර කථානායකතුමනි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තියෙන විදියට අපි ඒ අනුව ක්‍රියාත්මක වෙනවා මගේ පිළිතුර තුලත් තියෙනවා මේ වෙනුවෙන් අපි සැලසුම් කරගෙන යනවා මෙතන රහස්‍යභාවයක් නැහැ විශේෂයෙන් අපි කියලා තියෙනවා ඒක ජනතාවාදී ජනතාවගේ අදහස් ගන්න විශේෂඥයන්ගේ අදහස් ගන්න මේ ගරු පාර්ලිමේන්තුවටත් විශාල කාර්යභාරයක් පැවරෙනවා ඒකේ ඒක අපි ක්‍රියාත්මක කරනවා ඒක ගැන කිසිම සැකයක් තියා ගන්න ඕනේ නැහැ අපි තාම අවුරුද්දක්වත් තාම නැහැ තව අපිට අවුරුදු 4ක් තියෙනවා ඉතුරු වෙලා කලබල වෙන්න කිසිම වෙන්න කිසිම වෙන්න දෙයක් නැහැ ඔබතුමා දන්නවා අපි මොන වගේ රටක්ද බාරගත්තේ කියලා ඒ නිසා පළවෙනි අවුරුද්ද තුල ජනතාවගේ දැවෙන ප්‍රශ්න කීපයකට අපි ප්‍රමුඛතාවය දුන්නා. නමුත් මේක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය අපි මේක කොහොමද කරන්නේ කියන එකත් අපි පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒ නිසා මේ මම දුන්න පිළිතුරත් අනුව මේ අපේ දුර කාලය තුල මේක සිද්ධ කරනවා.
ගරු මන්ත්‍රීතුමා.
තරගතු දෙවෙනි ප්‍රශ්නය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 එක ව්‍යවස්ථාව දැනට තියෙන ව්‍යවස්ථාව පුරවැසියන්ට නීති ඉදිරියේ සමානව සැලකීමේ මූලික අයිතිවාසිකම ආරක්ෂා කරලා තියෙනවා. ගරු අගමැතිතුමනි, ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය මුරුදු ප්‍රනාන්දු අග්‍රනිෂ්කාරතුමිය, යසන්ත කෝදාගොඩ මැතිතුමා, ශිරාන් ගුණරත්න මැතිතුමා, අචල වෙංගපුරි මැතිතුමා, ප්‍රියන්ත ප්‍රනාන්දු කියන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරුන්ගේ පංචපුද්ගල මණ්ඩලය ඉතා සුවිශේෂ තීන්දුවක් දුන්නා. ඒ තීන්දුවේදී එම තීන්දුවේ 543 සහ 544 වන ඡේදවල සඳහන් කරනවා මේ රටේ නීතිපතිවරයා පළවෙනි වතාවට මේ රටේ නීතිපතිවරයා ශ්‍රී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධව ශ්‍රී ලංකාවේ නඩු පැවරීමට අවශ්‍ය කරන සියලුම කටයුතු සියලුම අධිකරණ බලය පිළිබඳව විශේෂඥ වාර්තා තියද්දී පාර්ලිමේන්තු කාර්ක සභාවකෙන් නිර්දේශ කළ තියද්දී හැමදේම පුළුවන්කම තියද්දී සිංගප්පූරුවට අධිකරණ බලය රැගෙන යන්න එකඟ වීමේ ක්‍රියාදාමය මෙරටේ පුරවැසියන්ගේ 12 එක ව්‍යවස්ථාවේ තියෙන නීති ඉදිරියේ සමානාත්මතාවය අහිමි කිරීමක් හැටියට තීරණය කළ එක බරපතල කාරණයක් ගොරවගෙන මෙතුමනි. ඒ විතරක් නෙමෙයි. නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාදාමය අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් විමර්ශනය කිරීම සුදුසු බව යෝජනා කරලා තියෙනවා. ඒක තමයි බරපතල දෙයක්. දැන් මේ තත්ත්වය තුළ රජයේ හැටියට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ඩොලර් බිලියනයක් වන්දි ලබා ගැනීම පිළිබඳව දීපු ඒ නඩු තීන්දුවේ වන්දි ලබා ගැනීම තහවුරු කිරීම සඳහාත් ඒ වගේම ඒ නඩු තීන්දුවේ තිබෙන රාජ්‍ය ආයතන ගණනාවකම ඒක අගමැතිතුමකින් මම අහන්නේ නීතිපතිවරයා ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකම වගකීම පිළිබඳව සහ මේවා වළක්වා ගැනීම පිළිබඳව දක්වා තිබෙන උපදේශන පිළිබඳව කටයුතු කිරීමට ගන්නා වූ විස්තරාත්මක ක්‍රියාමාර්ගය කෙසේද?
කරු කථානායකතුමනි, ඊයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් වුනේ නිසා අපිට යම් කාලයක් අවශ්‍ය වෙනවා ඒක අධ්‍යයනය කරන්න. මම යෝජනා කරනවා මෙතුමාට ඒක පිළිබඳ විස්තරාත්මක ප්‍රතිචාරයක් අවශ්‍ය නම් අපේ ගරු අධිකරණ කටයුතු ඇමතිතුමාට ප්‍රශ්නයක් යොමු කරන්න අපිට ටික කාලයක් දෙන්න. අපිත් මේක කියවමින් යන්නේ. ඒ නිසා අපි ඒ පිළිබඳ විස්තරාත්මක පිළිතුරක් සපයන්න පුළුවන්. ගරු කථානායකතුමනි, අපි ඒ අධිකරණයේ නියෝග හැටියට ක්‍රියාත්මක කරන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ විස්තරය මම හිතන්නේ මට මේ මොහොතේ මමත් මේක කියවනවා. ඉතින් ඒ නිසා මට ඒ පිළිබඳ ඊට වඩා පිළිතුරක් මේ මොහොතේ දෙන්න අමාරුයි.
ගරු චාමර සම්පත් දසනාග මහතා, මුදල් මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
පොඩි කාරණාවක් නෑ මේ පොඩි පැහැදිලි කිරීමක් විතරයි. අපි මේ සභානායකතුමා ඉන්න හින්දා මේ කාරණාවේ තාම වැදගත් අපිට.
ගරු චාමර සම්පත් දසනායක මහතා මුදල් කම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, මේ ආණ්ඩුවේ ඇමතිතුමාලා හැබැයි ප්‍රශ්න වලට හැංගෙන්නේ නැතුව උත්තර දෙනවා. හැබැයි උත්තර සමහරේවට පිළිතුරු නැහැ. දැන් එදා පොලිස් ඇමතිතුමාට කෝ කමිටු වාර්තාවක් ගැන කමිටු වාර්තාව ඇවිල්ලා මාසෙයි පොලිස් ඇමතිතුමා. ඒක නිසා මේ හරියට උත්තරයක් දෙන්න අපිට මේ ඉඳලා හිටලා බොහොම අමාරුවෙන් මේ උත්තරයක් මේ ජනතාවගේ ප්‍රශ්න තමයි අපි විපක්ෂින් අහන්නේ.
ගරු අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙන්න.
ගරු කථානායකතුමනි, අයන්න රෝමන් ඉලක්කම් 1 2025 6/30 වන දින වෙන විට නිකුත් කර ඇති සමස්ත බලපත්‍ර සංඛ්‍යාව 25508යි. රෝමන් ඉලක්කම් 2 ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැත. අංක 3 මේ බලපත්‍ර යටතේ වාහන ආනයනය කිරීම తాවකාලිකව අත්හිටුවා ඇත. 4 ඒ අනුව අදාළ නොවේ. අංක 5 ඒ අනුව අදාළ නොවේ. ආයන්න පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා,
මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ට හැම රජයක්ම මේ බලපත්‍ර අවුරුදු 5-5 දුන්නා. කථානායකතුමා, ඔබතුමාත් ගත්තා. මොකද ඔබතුමා සෞඛ්‍ය සේවයේදී ඔබතුමාටත් මේ බලපත්‍රය හම්බුණා. හම්බෙන්න ඇති කලින්. නමුත් දැන් මේ බලපත්‍ර දීලා වුරුදු 5-6-7 වෙනවා. මේ බලපත්‍ර සම්බන්ධව පහුගිය ආණ්ඩුව IMF එකත් එක්ක සාකච්ඡාවක් තිබ්බා. වාහන ආනයනය කරන්න ඩොලර් පිටරටට යනවා නම් 25,000ක් වාහන ආනයනය කරන්න ඩොලර් පිටරටට යනවා නම් ඒක රටට පාඩුවක්. ඒක අපි පිළිගන්නවා. ගරු මුදල් ඇමතිතුමා, මේ වෙනුවෙන් ප්‍රොජෙක්ට් මේ වෙනුවෙන් කීප දෙනෙක් මුදල් අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධව හදලා තිනවා. අපි කිව්වේ ඒ දවස්වල හැදියෝ රුපියල් දෙන්න. බලපත්‍ර 25,000 ගන්න ආණ්ඩුව ඒ මාණ්ඩලික ශ්‍රේණියට දැන් මේක සාමාන්‍යයෙන් 135ක් වෙනවා නම් පොමිට් එක 135ක් වෙනවා නම් 135 දෙන්න ඕනේ නැහැ. ගණන් හදලා ඒගොල්ලෝ එකක් ගණන් හදලා කියලා තිනවා මාසෙකට 50,000 ගානේ පිය වෙන්න මාස 60ෙන් නැත්තම් මාසෙකට 100,000 ගානේ මාස 36ෙන් පියවෙන්න එහෙම ක්‍රමයක් හදන්න කියලා කියනවා. ඒ ක්‍රමේ තමයි IMF එකට යෝජනා කළා. ගිය ආණ්ඩුවේ යෝජනා කරේ ඒ විදිහට මේ විසි. නැත්තම් මේව නලලේ. දැන් මේක මේ මුදල් ඇමතිතුමාගේ උත්තරේට මේ පොමිට් 25,000 නල පුච්චල නලලේ අනුගා ගන්න වෙන්නේ. මේක කිසිම මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරී බලාපොරොත්තුෙන් ඉන්නවා මේ පොමිට් එක තියාගෙන. මේක අපි කියන්නේ මෙහෙමයි. දැන් වාහන ආනයනය කරනවා. වාහන ආනයනය කරන නිසා රුපියල් වලින් දෙන්න කියන්නේ ආණ්ඩුවට. දැන් මේ කැපිටල් එකේ සල්ලි ප්‍රාග්ධන වියදම් මේ අවුරුදේ වියදම් වෙන්නේ
නැහැ.
ප්‍රාග්ධන වියදම් වෙන්නේ නැත්නම් කැපිටල් එකේ සල්ලි ඉතුරු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ අහන්න. ගරු මන්ත්‍රී
ප්‍රශ්නේ තමයි ඉතින් ප්‍රශ්නේ.
ප්‍රශ්නේ
දැන් මේ ප්‍රශ්නේට කථානායකතුමා උත්තර දුන්නේ අදාළ වෙන්නේ නැහැ. තාම උත්තරයක් නැහැ. පොමිට් එක තියෙනවා මේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරී අතේ 25,000 පොමිට්. පොමිට් දීලා මේ මාණ්ඩලික ශ්‍රේණිය අය මේ ඒ අයත් මේ ආණ්ඩුවට තමයි වැඩ කරේ. මේ ආණ්ඩුවට තමයි උදව් කරේ. ඒ නිසා ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුවෙන් මේ බලපත්‍ර දෙන්න ඕගොල්ලෝ බැරි නම් ඒගොල්ලන්ට උත්තරයක් දෙන්න එක්ක රුපියල් වලින් දෙන්න. රුපියල් වලින් දෙන්න පුළුවන් නේ. ඩොලර් යවන්න ඕනේ
නැහැ නේ.
ආණ්ඩුවට පොමිට් එක අරගෙන ආණ්ඩුව රුපියල් වලින් දෙන්න. ප්‍රාග්ධන වියදම් මේ අවුරුද්ද ඉතුරු වෙනවා වැඩ කරන්න බැරුව. දැන් එදා හම්බන්තොට ගිහිල්ලා ජනාධිපතිතුමා ගියාම ප්‍රගතිය තිබේ 10%-20%නේ කැපිටල් එකේ කැපිටල් ප්‍රාග්ධන වියදම් වල. මේතරේ ඉතුරු වෙනවා නම් ඒකෙන් දෙන්න. අපි කියන්නේ 135ම දෙන්න කියලා. මේකේ ඉන්නවා විස්ත්‍රාම ගියා ඉන්නවා. ඈ ડોක්ටර්ස්ලා ඉන්නවා. ඊළඟට අධිකරණ වල නඩුකාරෝ ඉන්නවා. කී දෙනෙක් ඔක්කොම ඉන්නවා. 25,000ක් බලාගෙන ඉන්න මේ ආණ්ඩුවෙන් මේ පොලිටික ලැබෙනකම්.
ගරු අමාත්‍ය
මිනිතු අසරණ වෙලා ඉන්නේ. ඇමතුමාගේ උත්තරේ මම පිළිගන්නේ නැහැ. ඇමතුමාගේ උත්තරේ උත්තරයක් තිබෙන්නේ නැහැ ඒකේ. දෙනවා කියලා කිව්වේ නැහැ නේ. දෙනවා කියලා ඇතර කිව්වේ නැහැ. ඒක දෙනවා කියලා ඇමතුමාගේ උත්තරේ තිබෙන්නේ නැහැ නේ. මේ මිනිස්සු බලාගෙන ඉන්න අද මේ ප්‍රශ්නය අනකන් අද ඇමතුමාගේ උත්තරේ දෙයි කියලා. හරි.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නේ අහලා තිබුණු ප්‍රශ්න වලට තමයි පිළිතුරු සැපයුවේ. ඉතාම පැහැදිලිව මෙතන කියනවා මේ බලපත්‍රතාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ කියලා. අපි දන්නේ නැහැ ඔබතුමා මුදල් අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙලා වෙන මුදල් අමාත්‍යාංශේ කවුරු තීන්දුව ගත්තද කියලා මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු තීන්දුවක් කරන්නේ නැහැ මේක తాවකාලිකව අත්හැරලා තියෙනවා. ඕගොල්ලන්ගේ ආණ්ඩු කාලෙකත්ව එකක් අපිට අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් මුදල් කළමනාකරණය මුදල් අමාත්‍යාංශේ වැඩ කටයුතු කිරීම විපක්ෂයේ ඉන්න විදිහට වැඩ කරන්නේ. අපි ඒ කටයුත්ත ඉදිරියට කරගෙන යනවා. මේ තීන්දුව తీරන අරන් තියෙන්නේ නිසි පරිදි හොඳට මතක තබා ගත යුතුයි. වට්ටල එකතැනක හිර කරපු දුවන්නේ නැති ආර්ථිකයක් අතර දුන්නාම අපිට සිද්ධ වෙනවා ඒක ස්ථාවර කරගෙන ඉදිරියට යන්නේ. ඒ අනුව තමයි අපි මේ වැඩ කටයුත්ත කරන්නේ. ඉතාල පැහැදිලිව ඕගොල්ලන්ගේ උපදේශ මත මෙහෙම මෙහෙම කරන්න කියන එක ඒක ඒ කාලේ කරන්න තිබුණා. අපිට ඒක කතා කරන්න එපා. එන්න නම් මේකට තියෙන උත්තරේ ඉතාලම පැහැදිලිව සංඛ්‍යාව ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් අපි తాවකාලිකව අත්හිටවලා තියෙනවා. එච්චරයි.
දෙවෙනි ප්‍රශ්නේ කරු.
දෙවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ මම මට ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ අපි මුදල් අමාත්‍යාංශේ හිටියේ නෑ. නමුත් ඒ කාලෙත් යම් කිසි දැන් මේ බලපත්‍ර කොහේ ආණ්ඩුවකින් හරි දීලා තියෙනවනේ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නේ අහන්න.
ප්‍රශ්නේ ඇයිද ඒක නිසා කොහේ ආණ්ඩුවෙන් හරි මේක දීලා තිනවා බලපත්‍රේ. හරිද ඒ බලපත්‍ර ටික දෙනවද නැද්ද? ඔබතුමා මේ මට දොස් කියන්න යන්න එපා. මම දැන් මුදල් ඇමති නෙමෙයි ඔයාලේ මුදල් ඇමති ඒක පිළිගන්නවා මම. හරිද අපි විපක්ෂේ ඉඳන් එතකොට අහන්නේ නැත්නම් ඔබතුමාගෙන් ප්‍රශ්න අහන්නේ නැත. ඔබතුමා කියන්නේ මාර කතාවක්නේ. අපිට ප්‍රශ්න අහන්න එපා. මේ ඔයගොල්ලෝ විපක්ෂේ අරන් තියෙන. විපක්ෂේ තීන්දුව ගන්න බෑ තමයි. ඒක තමයි ඔබතුමා පත්තරේ ඉන්නේ. ඔබතුමා දෙනවද බැරිද? මේ රජයේ මාන්නිලක නිලධාරී තමයි මේ රට පාලනය කරන්නේ. අද රාජ්‍ය සේවකව වැඩ කරන්නේ නැත්නම් ඒගොල්ලොන්ගේ වාසිය ගන්න ඕවරි දීලා වැඩ කරව ගන්න. ඕක දෙනවනේ හැමෝම දුන්නනේ හැම ආණ්ඩුවම. දීපුවින්ද අපි මේ කියන්නේ නැත්නම් අපිට අමාරුවක් නැහැ. අනේ හරියට කතා නෑ ඔබතුමා. මේ අපි ආණ්ඩුව කරනවා කියන්නේ අපිට මේ දෝෂ ආරෝපණය කරන්නේ මුදල් ඇමතුමා.
ගරු අමාත්‍යතුමා.
ඔව් ගරු කතානායකතුමනි. ඔව් පැහැදිලිවම මම මේ පිළිතුර ලබා දුන්නා. ඒ වගේම මම කිව්වේ මේ ඒ ආනයනයේ සම්බන්ධයෙන් ඒ අදාළ කටයුත්ත අපි తాවකාලික අත්වල ඒත් එක්කම මේ සංඛ්‍යා දත්ත ලේඛන අරන් බලපුවාම මම 25508ක් කිව්වා. එතකොට එයින් 2020 දැන් ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා ඉල්ලුම් කරන්න රාජ්‍යසේ ඔබ කියන කාරණේ. හරි. ඒ ඉල්ලුම් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට 2025 දී නිකුත් වෙලා තියෙන්නේ 2043ක් පමණයි. ඇත්තටම මේක 2020 දී බලපත්‍ර නිකුත් වෙලා තියෙනවා. ඒ කාලේ අපි මේක කරන්න තිබුණා 5373ක්. කියන අපේ ආණ්ඩු නෙමෙයි 2021 දී 2972ක් කමක් නැහැ. ඔයගොල්ලෝගේ අවු සම්බන්ධ තියන අයනේ මේක අහගන්නකෝ. 25508 න් 2025 දී නිකුත් වෙලා තියෙන ඔවුන්ගේ අයිතියට 2043යි 2020 දී 5373යි 2021 දී 2972යි 2022 දී 3340යි 2023 5718යි 2024 6062යි මේ විදිහට විශාලම ප්‍රමාණයක් නිකුත් වෙලා තියෙන එතෙන්දී. ඉතින් මේ ඉතින් 20 24 වෙනකොට ඔබතුමා යම් නිලතල ඇමතිකම් දරුවා ඒවා සාකච්ඡා කරලා මේක දෙන්න තිබුණා. මේ සියලු කුණුගඩවල් අපේ ආණ්ඩුව මත පටවලා මේ යන ගමන ස්ථාවර කරගෙන මේ සමස්ත අර්බුදයෙන් ඉදිරියට යන්න හදනකොට කරන අනවශ්‍ය කකුළු ඇදී මේ වගේ මේ සේවකයන් සම්බන්ධෙනුත් අපි අර හැංගීම් බරව යම් යම් ප්‍රකාශ මතු කරගන්න වෙනවා. ඉතින්
ගරු කින්ස් නෙල්සන් මහතා ආරක්ෂක අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි මම අහනවා. ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය සඳහා සති දෙක කාලයක් ඉල්ලා හිටනවා ගරු මන්ත්‍රීතුමා. සති දෙක කාලයක්
ගරු පද්මසිරි බණ්ඩාර මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගේ ඇසීමට. දෙවෙනි වටය ගරු පද්මසිරි බණ්ඩාර මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි පත්මසිරි බණ්ඩාර මැතිතුමාණෙනි මගේ ප්‍රශ්නය අහන්න. ගරු කතානායකතුමනි සභාගත කරනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා. ගරු රවිකරණායක ඔබතුමාගේ පොයින්ට් රිපෝට් එක ගරු සභාවේ ඔබතුමාගේ පොයින්ට් රිපෝට් එක
අද තියෙන මේ ඕඩර් පේපර් එක අනුව ප්‍රශ්න 10ක් තියෙනවා. හැබැයි 9යි තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් උත්තර අහනවා වගේම අපට ඊයේ ලැබුණ න්‍යාය පුස්තකය අංක 2 ජූලි මාසේ 11 වෙනිදා ඒකේ කතානායකතුමනි මම ඔබේ අවධානය යොමු කරන්න හදනවා ප්‍රශ්න 1080 2025 ඊට පස්සේ ප්‍රශ්නය 1065 2025 සහ ඒ සම්බන්ධයෙන් මේකේ පොයින්ට් එක ගන්නේ මේ ප්‍රශ්න ඉදිරිපත් කළ තියෙන න්‍යාය පුස්තකයේ මේකේ ප්‍රශ්නයක් අහනකොට වචන 150ක සීමා විය යුතුයි. මේ ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න අනුව මේ වචන 237ක් තියෙනවා. එකක අනිත් එකක 264ක් තියෙනවා. දැන් අපේ ප්‍රශ්න දෙක තුනක් තිබ්බොත් මේකේ ප්‍රශ්නයක් ඇති වෙනවා.
පිළිතුරු ඔබතුමා මේ ප්‍රශ්නයට ලේකම් මණ්ඩලෙන් අහලා උත්තර දෙන්න. නමුත් ගරු කථානායකතුමනි, අපි අද දිනේදී ශෝක යෝජනා සඳහා වෙන් කළ තිබෙනවා. ගරු මන්ත්‍රීවරු පස් දිනකේ ශෝක යෝජනා සාකච්ඡා කරන්න තියෙන ඔවුන්ගේ ඥාතීන් ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා කරුණා කළා අනවශ්‍ය ලෙස කාලය දික් කරගන්න නැතුව මේ සභාවේ ඒ අදාළ මේක සේවය කළ මේගේ මන්ත්‍රීවරු වෙනුවෙන් ඒක පටන් ගන්න ඉතාලි කෙනින් ඉස්ලි අවස්ථාව දෙන්න කියලා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. සභාව පාලනය කරලා මේ ප්‍රශ්නෙට ලේකම් මණ්ඩලය
හරහා ලේකම් මණ්ඩලය කරු රවි කරුණාක මන්ත්‍රීතුමා අපි පෙකරු ඔබතුමා
නෑ ගරු ඒකට උත්තරයක් දෙන්න ගරු කතානායකතුමනි, කවුරු ප්‍රශ්නයක් අයින් කරගන්නේ නැති මන්ත්‍රීවරේ
තුමා ඔබතුමා ඉල්ලාස් කරා
ගරු
ඔබතුමා ගයිදයි
මම ප්‍රශ්නේ දාලා තිබුණා. එතකොට මේ හා සමාන ප්‍රශ්නයක් මම විසින් අහලා තිබුණා. නමුත් මේ ප්‍රශ්නේ අතුල් කළා. ඉතින් ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි.
හරි අපි
මම ඒක මට ඒගොල්ලන්ට දොස් කියන්නේ නැහැ. ඒ නිසා මම කිව්වා ඉතින් ওই ප්‍රශ්නේ ආයි අහලා වැඩක් නැහැ නේ දැන්.
හරි ගරු
මම ඔබට එකක් අහලා වුණ එකක් කරන්න දුන්නා. මයික නිසා මම ඉල්ලා කරා තමයි.
මාධ්‍ය ස්ථාවර නියෝග 27.2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මන්ත්‍රී විපක්ෂ නායකතුමා.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධ සේවාව අත්‍යවශ්‍ය පදනමක් ලෙස කටයුතු කරන දැනට බලාත්මක 2015 අංක 5 දරන නව ඖෂධ නියාමන අධිකාරී පනත මගින් දැඩි අනපනත් ඖෂධ ශාලා සඳහා හඳුන්වා දෙනු ලැබුවාද? ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධවේදීන්ගේ ඉල්ලීම් මත පනතේ ඇතැම් වගන්ති ක්‍රියාවට නැංවීම එම අවස්ථාවේදී තාවකාලිකව අත්හිට වූ බවට තොරතුරු වාර්තා වෙනවා. කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග යලිත් ඖෂධ ශාලා සම්බන්ධව දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කිරීම හේතුවෙන් ඖෂධ ශාලා හිමියන්ගේ බලපත්‍ර රැසක් යාවත්කාලීන කිරීම ප්‍රතික්ෂේප කොට ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. රටපුරා ඖෂධවේදීන්ගේ හිඟය සපුරාලීමට කටයුතු නොකර ඖෂධ ශාලා සම්බන්ධයෙන් යලිත් මෙලෙස දැඩි පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳව ඖෂධ ශාලා හිමියන්සේ කනස්සල්ල පළ කරමු. පැහැදිලි කරන්නට ඕන ගරු අමාත්‍යතුමා, අපි පිළිගන්නවා ඖෂධවේදීන් ඖෂධ ශාලා වල ක්‍රියාත්මක වීම අතිශයින්ම වැදගත්. මොකද හරියට ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් කියවලා බෙහෙත් හේත් ලබා දීම එක විද්‍යාත්මකව කරන්නට ඕන.
ගරු විපක්ෂනායකතුමා,
අපි ප්‍රශ්න වෙලා තියෙන්නේ
ගරු විපක්ෂනායකතුමාට. ගරු විපක්ෂනායකතුමා, පොඩි බාධාවක් කරොත් මේ අපි ඊයේ කතා කරගත්ත විදිහට අපි මේ විනාඩි 10ක් ඇතුළත සීමා කරගන්න ඕනේ ප්‍රශ්න ඇසීම සහ පිළිතුරු දීම. අපි මේ අද තියෙනවා විසා ස්ථාවර නියෝග දෙකකුත් තියෙනවා, වරප්‍රස ප්‍රශ්නකුත් තියෙනවා. අපි ඊයේ කතා කරගත්ත විදිහට ගරු විපක්ෂනායකතුමා,
ඊයේ කතා කරගත්ත විදියට ගරු කථානායකතුමා, 11 සිට 11 මාර දක්වා 27.2 ප්‍රශ්නවලට වෙන් වෙලා තිබෙනවා.
ඔව්.
නමුත් අද අපි විනාඩි 8කට වේලාසරින් පටන්
ගන්නවා.
ඒ නිසා කරුණා කරලා මගේ කතාවට බාධා කරන්න එපා. නෑ බාධා කරන්න එපා. කරුණා කරලා මම මේ ප්‍රශ්නේ අහන්නේ.
ගරු විපක්ෂ සභානායකතුමා,
ඊයේ සාකච්ඡා කර විදිය හරියට ගත්තොත් 11 සිට 11 මාර දක්වා විනාඩි 30ක් තිබෙනවා. ඒ විනාඩි 30ට අඩංගුයි 27.2 ප්‍රශ්න, වරප්‍රසාද ප්‍රශ්න, අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ. එම නිසා අපි ඊයේ තීන්දුව තමයි බොහොම යුනැනිමස්ලි ගත්ත තීන්දුව 27.2 එක ප්‍රශ්නකට තිබෙන්නේ ප්‍රශ්නය නගන්නත් පිළිතුරු නගන්නත් විනාඩි 10යි, ප්‍රශ්න දෙකට විනාඩි 20යි. ඒක තමයි තීරණය. කරුණාකරලා තීන්දුව අනුව කටයුතු කරන්න. ඒ විනාඩියට වෙන කාටවත් ගන්නවද නැද්ද කියන එක තීන්දුව කරන්න වෙන්නේ කතානායකතුමාට නැතුව කතා කරන්න ඇමති මන්ත්‍රීතුමාට දෙන්න.
ගරු විපක්ෂනායකතුමා ඔබතුමා පටන් ගන්න. 10යි ගරු විපක්ෂනායකතුමා 10යි 54 ඔබතුමා පටන් ගන්න.
ප්‍රශ්න ගැන තමයි කියන්නේ.
ඔව් පටන් හරි
ඔබ. ප්‍රශ්න ගැන කියන්නේ. මම පැහැදිලිව කියන්නට මොකද නැත්නම් මේක වැරදි අර්ථකථනයක් කියන්නට පුළුවන්. ඖෂධ ශාලා ක්‍රියාත්මක වීම ඇත්ත වශයෙන්ම ඒකට ඖෂධ වේදීන් අත්‍යවශ්‍ය වෙනවා වගේම මේ හිඟය තුළ යම්කිසි අන්තර්කාලීන විසඳුමකට යෑම. ඒ කියන්නේ පාරිභෝගික ජනතාවගේ සුරක්ෂිත භාවයක් රැකගනිමින් ඒ ඖෂධ ශාලාවල පැවැත්මත් සුරක්ෂා කරන වැඩසටහනකට යෑම අත්‍යවශ්‍යයි. ඒ පදනම් කරගෙන මම මේ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඖෂධ වේදීන් ආධුනික ඖෂධ වේදීන් සහ දැනට ඇති ඖෂධ වේදී පොරප්පාඩු සංඛ්‍යාව කොපමණ? මෙරට සමස්ත ඖෂධ ශාලා හිමියන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? වර්තමානයේ විශ්වවිද්‍යාල පද්ධතිය හරහා වසරකට බිහිවනු ලබන ඖෂධ වේදීන් ගණන කීයද? ඒ අනුව දැනට සිටින උපාධිධාරී ඖෂධ වේදීන් ගණන කීයද? බාහිර ඖෂධ වේදී විභාගය සඳහා මුහුණ දෙන අය අතුරින් වරකට සමත්වන ඖෂධ වේදීන් ගණන කොපමණද? ආධුනික ඖෂධ වේදීන්ගේ පුහුණුව සවිවල ගැන්වීම උදෙසා රජයේ විසින් දියත් කිරීමට අපේක්ෂිත සැලසුම් මොනවාද? මෙතෙක් පවත්වාගෙන එනු ලැබූ ආධුනික ඖෂධ වේදීන් පුහුණු කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට රජය අපේක්ෂා කරන්නේද? ඊට හේතු කවරේද? බාහිර ඖෂධ වේදී විභාගය අහෝසි කිරීමට රජය සැලසුම් කර තිබේද? එසේනම් පෞද්ගලික ක්ෂේත්‍රයේ ඖෂධ වේදීන්ගේ අවශ්‍යතාවය සපුරාලීමට රජය කටයුතු කරන්නේ කෙසේද? ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2025 වසර තුළ කොපමණ ඖෂධ ශාලා හිමියන්ගේ බලපත්‍ර යාවත්කාලීන කිරීම ප්‍රතික්ෂේප කර තිබේද? ඊට හේතු වූ කරුණු මොනවාද? ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙර පැවති ලිහිල් ක්‍රමවේදෙන් ඉවත්ව පනතට ප්‍රකාරව දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් ක්‍රියාත්මක වන තත්ත්වය තුළ ඒ පැවති බලපත්‍ර රැසක් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරයේ කුමක්ද? මේ සම්බන්ධයෙන් ඖෂධ ශාලා හිමියන්ට යම් සහනයක් ලබා දීමට රජය අපේක්ෂා කරන්නේ? ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ශාලා හිමියන් ඖෂධ වේදීන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් මතුව ඇති ගැටලු නිරාකරණය වත්මන් අමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කර ඇති බවට වාර්තා වෙනවා. එම කමිටුවේ නිර්දේශ මොනවාද? එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජයගත් පියවර මොනවාද? නැතහොත් එම නිර්දේශ ක්‍රියාවට නැංවීමට ඇති බාධාවන් මොනවාද? ඒ වගේම මම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාට කියන්න කැමතියි, මම ඔබතුමාට මේක දැන් එවන්නම්. අපේ නිලධාරී මහත්මයෙක් කතේ මේ කළුබෝවිල රෝහලේ මෙන්න ඖෂධ හිඟය.
ගරු
මේ බේත්හෙත් නම් එක තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම මේ නෝටිස් බෝඩ් එකෙම ලබාගත් ඡායාරූපය. ඉතින් ඇත්ත වශයෙන්ම මම ඔබතුමාට කියන්න කැමති එන්ඩොක්‍රොනොලොජි, පේන් රිඩක්ෂන් ඩ්‍රග්ස්, ඇන්ටිබයොටික්ස්, විටමින්. මම මේ කතා කරන්නේ ඖෂධ හිඟයක් ගැන පොඩක් අවස්ථාව දෙන්න. මේක මේ රටේ ජනතාවගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්.
ගරු
ඇමතිතුමා එකට අකමැත්තක් නැහැ.
ගරු නැහැ.
ඔබතුමාගේ අකමැත්තක් නැහැ නේ. පොඩක් අවස්ථාව දෙන්න මට.
ගරු විපක්ෂ නායකතුමා
විනාඩි. විනාඩි ඔබතුමා. ඔබතුමාගේ අකමැත්තක් නැහැ.
මේ කැමැත්තම අකමැත්තනේ අපි පිළිගත්ත විදිහට මේ
ගරු අමාත්‍යතුමනි මම ඔබතුමාට මේ හිඟ ඖෂධ ලයිස්තු මම ඔබතුමාට ලබා දෙනවා. මේක ඉදිරිපත් කරන්නේ එතුමාව අපහසුතාවයට ලක් කරන්න නෙවෙයි. මේ රටේ ගිලන් වෙච්ච රෝගී භාවයට පත් වෙච්ච මොස්සෙන්ට රසාධාරණත්වයක් ඉෂ්ට කරන්න. ඒ නිසා මම එතුමාට මේ ලයිස්තුව එවනවා. මේ කළුබෝවිල රෝහලේ ලයිස්තුව මේ 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 ඡායාරූපයක් එක්ක මම එවන්නේ. කරුණාකරලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නට වැඩ කටයුතු කරන්න කියලා.
හොඳයි ගරු විපක්ෂනායකතුමා, කාලය කර්මනා කරගන්න අවශ්‍යයි. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 27-2 යටතේ විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන ප්‍රශ්නයට එතුමා ලිඛිතව ඉදිරිපත් කරන ප්‍රශ්නයට මම පිළිතුරු ලබා දෙන්න. 1. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඖෂධ වේදීන් ආධුනික ඖෂධ වේදීන් සහ දැන්ට ඇති ඖෂධ වේදී පුරප්පාඩු සංඛ්‍යාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ දැන්ට ශ්‍රී ලංකාවේ සක්‍රීය ලියාපදිංචි ඇති ඖෂධ වේදීන් සංඛ්‍යාව 6368යි 2025 ජූනි මාස 30 වනදා වන විට. ආධුනික ඖෂධ වේදීන් ලෙස පුහුණුව ලැබීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව 57035යි 2025 ජූනි මාස 30 වන විට. රේකී අමාත්‍යංශය සහ පළාත් සභා රෝහල් යටතේ දැනට පවතින ඖෂධ වේදී පුරප්පාඩු සංඛ්‍යාව 191යි. ප්‍රශ්න දෙවෙනි කොටස පොඩ්ඩක් ඉන්න. මම උත්තරේ වුණා. ආ. මේක මම කියලා ඉන්නම. මෙරට සමස්ත ඖෂධශාලා හිමියන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා අහන්නේ. 2024-25 වසර සඳහා මුළු ලියාපදිංචි ඖෂධශාලා ගණන 4803ක් වන අතර හිමිකාරීත්වයේ අනුව තනි පුද්ගල හිමිකාරීත්වය, හවුල් හිමිකාරීත්වය සහ සීමා සහිත සමාගමක හිමිකාරීත්වය ලෙස පවතී. සීමා සහිත සමාගමක් සතුව එක් ඔස්සලක් හෝ ඔස්සල් කීපයක් පැවතිය හැක. ඔබතුමාගේ දැනගැනීම සඳහා මම දැනට මේ 24-25 කාලය තුළ එක් එක් දිස්ත්‍රික්ක මට්ටමින් තිබෙන ඖෂධ ශාලා 4803 සභාගත කරනවා. ඊයේ ප්‍රශ්නය ඇහුවේ මේ 4803 හිමිකාරීත්වය පිළිබඳව දැන් ඒ ලේඛනයේ සභාගත කරන්නට බෑ. මම ඒක යථාකාලදී අවශ්‍ය නම් ඉදිරිපත් කරන්න. තුන්වෙනි කොටස වර්තමාන විශ්වවිද්‍යාල පද්ධතිය හරහා වසරකට බිහි කරනු ලබන ඖෂධ වේදීන් ගණන කීයද? ඒ අනුව දැන් සිටින උපාධාරි ඖෂධ වේදීන් ගණන කීයද? බාහිර ඖෂධ වේදී උපාධිය සඳහා මුණ දෙන අය අතරින් වසරකට සමත් වන ඖෂධ වේදීන් ගණන කොපමණද? ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය මගින් වාර්ෂිකව උපාධාරි ඖෂධ වේදීන් 100-150 අතර ප්‍රමාණයක් බිහි කරයි. 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ඖෂධ වේදී උපාධාරීන් 495ක් පිටව තිබේ. ඒකට අමුණුමක් තිබෙනවා එක් එක් විශ්වවිද්‍යාලින් පිටව ප්‍රමාණය. බාහිර ඖෂධ වේදී විභාගය ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව මගින් පවත්වනවා. පසුගිය විභාගවලට අදාළ සාරාංශයන් සලකා බැලීමේදී වාර්ෂිකව සමත් අයදුම්කරුවන් ගන්න සංඛ්‍යාත්මක ගත්කල 150-200 අතර සාමාන්‍ය අගයකට වැටෙනවා. හතරවෙනි කොටස ආධුනික ඖෂධ වේදීන්ගේ පුහුණුව සවිබල ගැනීම උදෙසා රජය විසින් දියත් කිරීම අපේක්ෂිත සැලසුම් මොනවාද? මෙතෙක් වාර්තාගෙන ලැබූ ආධුනික ඖෂධ වේදීන් පුහුණු කිරීමේ ක්‍රමවේදය මොකක්ද කියන එක. ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව විසින් ආධුනික ඖෂධ වේදීන්ගේ පුහුණුව ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සූසුකම් සහිත ඖෂධ වේදීන්ගේ අධීක්ෂණයටතේ ආධුනික ඖෂධ වේදීන්ට පුහුණුව ලබා දීමට කටයුතු කරමින් පවතිනවා. ආධුනික ඖෂධ වේදීන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි පුහුණුව ලබා දීමට කටයුතු කරමින් සිටින අතර එතුලින් ප්‍රජා ඖෂධ ශාලා පද්ධතිය සංවර්ධනය කර ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීමට අපේක්ෂා කරනවා. පහ ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව මගින් බාහිර ඖෂධ වේදීන්ගේ විභාගයේ නැවැත්වීමට තීරණය කර නොමැත. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රජා ඖෂධ ශාලා පද්ධතිය අවශ්‍යතාවය සැලකට ගනිමින් වසරකට දෙවරක් විභාගයේ පැවැත්වීමට ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව තීරණය කර ඇත. මේක මන්ත්‍රීතුමා එක්ක එකසරයක් තියෙන නැත්නම් සමහර වසරකට තිබෙම නැහැ. දැන් අපි අවුරුද්දකට මේ විභාගයේ දෙසරයක් පවත්වලා මේ ඖෂධ වේදීන්ගේ ප්‍රශ්න උත්තරයක් හොයනවා. හයවෙනි කොටස දැන් මේ අහන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2025 වසර තුලදී බලපත්‍ර යාවත් කාලනේ ප්‍රතික්ෂේප කරපු විදිය ගැන. 2025 වර්ෂයේ ආරම්භයේ සිට 2025 ජූලි 18 දින දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඖෂධ ශාලා බලපත්‍ර අලුත් කිරීම සඳහා ඉල්ලුම්පත් 2039ක් ලැබී ඇත. ඉන් 1820කට නව බලපත්‍ර ලබා දී ඇත. එනම් ඖෂධ ශාලා බලපත්‍ර ඉල්ලුම් කළ ඖෂධ ශාලා හිමියන් 189කට 89.25කට විපක්ෂ නායකතුමා බලපත්‍ර ලබා දීලා තිබෙනවා. මං හිතනවා ඔබ නියෝජනය කරන්න ඕනේ මේ 90% ආසන ප්‍රමාණය මිසක් ඉතුරු 10% නොවේ. 2025 වසරේ ජූලි මාස 18 වෙනි දින දක්වා ඔසුසල් 219ක් සඳහා බලපත්‍ර යාවත් කාර්ණ කිරීම తాවකාලිකව අත්හිටුවා ඇත. ඉන් ඔසුසල් 137ක් ඖෂධ වේදීන් පූර්ණකාලීනව ඖෂධ ශාලාවේ සේවයේ නියුතු නොවීම හේතුවෙන් වන අතර පූර්ණකාලීනව සේවයේ නියුතු විය හැකි වගකීතු ඖෂධ වේදියෙක් ඉදිරිපත් කරන තෙක් බලපත්‍ර යාවත් කාලන කිරීම తాවකාලිකව අත්හිටුවා ඇත. දැන් මගෙන් ඉල්ලන්නේ මොකද්ද? ඉල්ලන්නේ ඖෂධ වේදීන් නැති ඖෂධ ශාලා සඳහා බලපත්‍ර ලබා දෙන්න කියලා. ඒක කරන්න බෑ කරු කතා නායකතුමනි. ඒ කියන්නේ 2039 1820කට බලපත්‍ර ලබා දීලා තිබෙනවා නියම සූසුකම් සම්පූර්ණ කරලා මේ 137ට ඒ කියන්නේ ඉල්ලුම් කරුපයගෙන් 6.7%කට නියමිත ඖෂධ වේදීන් නැහැ. ඒ නිසා තමයි බලපත්‍ර ලබා දීම නැති කරලා තියෙන්නේ. ඊට අමතරව ඉතිරි ඔසුසල් 82 ප්‍රමාණය යහපත් ඖෂධ ශාලා පරිචයන් සඳහා වන මාර්ගෝපදේශ මාලාවේ මාර්ගෝපදේශ guidelines for community pharmacy practice මේක 2022 නිකුත් කළේ සම්පූර්ණ නොකිරීම හේතුවෙන්. ඒ කියන්නේ ඖෂධ ශාලාවක පවතින ඕන නියමිත ප්‍රමිතීන් නොමැතිකම නිසා ඉතිරි ඖෂධ ශාලා 82 බලපත්‍ර නිකුත් කරන අතර කළා තියෙනවා. ඉන් ගරු කතානායකතුමනි 2039 ක් ඉල්ලුම් පත්‍ර ඇවිල්ලා අපි ඒ සූසුකම් සම්පූර්ණ කරපු 1820 කට 90 කට බලපත් ලබා දීලා තිබෙනවා. දැන් මේ සමහර ඖෂධ ශාලා හිමියන්ගේ සංගම් කතා කරන්නේ මුළු රටේම මේක දුන්නා වගේ. හැබැයි ප්‍රශ්නය තිබෙන්නේ මේ 10% ඒ ප්‍රශ්නයත් අපි නතර කරන් ඉන්නේ ඒ ඖෂධ ශාලා සහ ඖෂධ වේදීන්ගේ ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්න නිසා. ඒගොල්ලන්ට කාලයක් ලබා දීලා තිබෙනවා නියමිත ඖෂධ වේදීන් හොයාගන්න, ප්‍රමිතිය සම්පූර්ණ කරන්න. එතකොට බලපත් ලබා දෙනවා. 7 කොටස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සෑම විටම 2015 සමාවෙන. දැන් මේ අහන්නේ මෙහෙමයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙර පැවති ලිහිල් ක්‍රමවේදයේ නිවත්ව පනත ප්‍රකාශව දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමේ ක්‍රියාත්මක තත්ත්වයේ පැවති බලපත් රැසක් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරය මොකද්ද? රැසක් ප්‍රතික්ෂේප කළා නැහැ. 90ක් ලබා දීලා තියෙනවා. මොකද දැඩි ප්‍රතිපත්තිය. 2015
අමාත්‍යම පිළිතුර කැටි කරන්න ඕන වෙලාව පිළිබඳ ප්‍රශ්නයක්.
2015 අංක 15 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පන්ත සම්මත කරේ කවුද? මේ පාර්ලිමේන්තුව. ඔබතුමාලා යාණ්ඩුව. ඒ පනත ප්‍රකාරව අවුරුදු 10ක් කාලය ලබා දීලා පනතනුව කටයුතු කරන්න කියලා අපි පනතනුව කටයුතු කරන්න ගත්තාට පස්සේ අපිට කියනවා අපි දැඩිව නීති ක්‍රියාත්මක කරනවා කියලා. නෑ මේ පනත සම්මත කරේ මේ පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරේ මට මතක හැටියට. ඒ පනත සම්මත කරේ මේ නීති ක්‍රියාත්මක කරන්න. ඒ නීති අනුව 90ක් කටයුතු කළා තිබෙනවා. සමන් කනගාටු වෙනවා ප්‍රමිතියෙන් තොරව පවත්වාගෙන යන අය සම්බන්ධයෙන් ඒ අයට උපදෙස් දීලා ප්‍රමිතිගත කරනවා වෙනුවට ප්‍රමිතියෙන් තොර අයට මේ ලයිසන් එක ලබා දීමට ඉල්ලන කරන එක ගැන. 8 කරුණ ඔව් අපි කමිටුවක් දාලා තිනවා. එම කමිටුවේ සභාපතිත්වය කොළඹ විශ්වවිද්‍යාල උපකොළපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක විසින්ද සිසු සමාජිකයන් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ජාතික උපදේශන උපදේශිකා චින්තා අපේවර්ධන මහත්මිය, ජාතික බෝවන් රෝග විද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය සුරංග මානිල්ගම, වෛද්‍ය සැපීමංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මණ එදිරිසිංහ, රාජ්‍ය ඖෂධ නීති සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික වෛද්‍ය චන්දන අතපත්තු විසින් ඒ කමිටුව සමන්විත වුණා. එම කමිටුව කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝකාලීන නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ තුලත් වාර්තාව අප සභාගත කරනවා. මේක තමයි වාර්තාව. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතනයන් වන ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග මේ වන විටත් සාකච්ඡා කරමින් ඊට අවශ්‍ය පියවර ගමින් සිටි. මේ එහි සඳහා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොමැත. වැඩිමනත් වශයෙන් කෙටි කාලීනව අපි ජූනි මාස දෙසැම්බර් මාස ලෙස මේ අය සඳහා විභාග 2 පවත්වන අවුරුද්දකට විභාගයේ කොටස් 3ක් වෙන වෙනම කලින් තිබුණේ ලිඛිත විභාගය, ඔස්පිය, වෛවක කියන තුනම. يعني ලිඛිත විභාගේ පාස් වෙලා වෛවක ෆේල් වුණා තායි තුනටම ලියන්න ඕන. ඒ නිසා අපි මේ විභාගයේ කොටස් 3 වෙන වෙනම අරගෙන එක් කොටසක් සමත් වුණා නම් අසමත් වුණත් ඊළඟ කොටස් වලට යන්න පුළුවන් හැටියට සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ වාර කීපයකදීම විභාගයේ කොටස් 3 සම්පූර්ණ කරන්න පුළුවන් විදියට අවස්ථා හදලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි ලිඛිත විභාගයේ සමත් අයට ඖෂධ වේදියේ යටතේ පුහුණුව ලබා ගන්න අවස්ථා හදලා දීලා තියෙනවා. ඒ වගේම මෙම ආයතන අතර සම්බන්ධීකරණය වැඩි කරලා තියෙනවා. ලියාපදිංචි ක්‍රියාවලිය වේගවත් කරනවා කෙටි කාලීනව. ඒ නිසා මේ ඉතුරු ෆාමසි මේ 10%ටත් Tamanta ඖෂධ වේදීන් නැත්නම් 6%කට විතර ඖෂධයෙන් සපයා ගැනීම සඳහා වෙන ක්‍රමවේදයක් අපි සකස් කරලා තිබෙනවා. මේ කමිටු වාර්තාව අනුව සහ පනත අනුව ඒ අනුව අපි කටයුතු කරන්නේ.
ඔබතුමා ගරු විපක්ෂන උද්දරණ විනාඩි තප්පර 30ක් දෙන්නම්. මේ දැන් වෙලාව ඉක්ම ගොස් තියෙන කාලෙ වෙන්ගලා තියෙන ප්‍රමාණය.
මේ ප්‍රශ්නේ ඇහුවේ ගරු අමාත්‍යතුමා ප්‍රමිතීන් වලින් බැහැරව ඖෂධ වේදීන් නැතුව ක්‍රියාත්මක කරන ෆාමසි වෙනුවෙන් නෙවෙයි 2015 පනතෙන් මේ දැඩි නීති රීති පමුණුවන අතරතුර මේ ඖෂධ ශාලාවලටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ෆාමසිස්ලා ප්‍රමාණය, ඩිස්පෙන්සර්ස්ලා, ඖෂධ වේදීන් පුහුණු කරන විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ අඩුපාඩුව තුළ ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තිබෙනවා. ඉතින් මේ ප්‍රශ්නයට ගැටලුවට විසඳුමක් සෙවීමේ අරමුණින් තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ. ඒ නිසා කිසිසේත්ම ෆාමසිස් ක්‍රියාත්මක විය යුත්තේ ඖෂධ වේදීන්ගෙන් තොරවයි කියන තැන අපි නැහැ. ප්‍රමිතියෙන් තොර ඖෂධ ශාලා ක්‍රියාත්මක විය යුතුයි කියන තැනත් අපි නැහැ. අපි ඉල්ලුම් කරන්නේ මේ ඖෂධ වේදීන්ගේ හිඟයට විධිමත් ඉක්මන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නයි කියලා. එතකොට ඖෂධ ශාලා පැවතෙන්නත් පුළුවන්, පාරිභෝගික ජනතාවගේ අයිතියත්, ගිලන් වෙච්ච ජනතාවගේ අයිතියත් ඒ අයගේ ජන ජීවිතත් ආරක්ෂා වෙනවා. ඒ නිසා ඒ කාරණාව මම පැහැදිලි කරන්නට ඕන.
කථානායකතුමනි, ඖෂධශාලා හිමියන් මම දැක්ක විටින් විට මාධ්‍ය සාකච්ඡා පවත්වලා මේ කරුණ ප්‍රකාශ කරනවා. මම මේකට උත්තර දෙන්න ගියේ නෑ. මොකද මේකේ 90%ක්ම මේක කටයුතු සම්පූර්ණ කළා තිබෙන්නේ. ඉතුරු 10% වෙනුවෙන් කතා කරනවා මම උත්තර දෙන්න ගියේ නෑ. මම නමුත් දැක්කා ඒ කණ්ඩායම විපක්ෂ නායකතුමා හම්බෙලා තියෙනවා. ඒ හම්බුණාට පස්සේදී ඒක ගෙඩිය පිටින් ගිහලා පාර්ලිමේන්තුවේ ඇහුවා. අපි මේකට ක්‍රමවේදයක් සකස් කරලා ඖෂධ මේ 90%කට සාධාරණයක් කරලා පනත ප්‍රකාරව කටයුතු කරමින් තිබියදී අනිත් අය පනත ප්‍රකාරව කටයුතු නොකරන්න අවශ්‍යයක් ඉල්ලනවා මේ හරහා. ඒකට අවසර දෙන්න බෑ කරුවත නායකතුමනි. ඒක මම කියන්නේ. හරි. ඒක තමයි ගොවුම.
ගරු රවි කරුණානායක මහතා.
සුති කතානායකතුමනි, I stand up to ask question 27.2 from the Minister of Finance on the persistent central bank matters that are there on accountability. It's of deep growing concern that the Central Bank of Sri Lanka has repeatedly failed to meet its inflation and monetary policy targets for at least five of the last six quarters in the recent quarter, despite enjoying operational independence and legal mandate to maintain its price stability. Following the enactment of the new Central Bank Act, the Central Bank has granted enhanced independence in formulation and the execution of monetary policy. However, such independence must be met by clearly defined framework of accountability. In this context, the critical questions arise: to whom is the central bank now accountable, and through what institutional or public mechanism is the accountability exercised? Honourable Speaker, I am taking this on Central Bank Act 5.2, which basically says the central bank shall be autonomous and accountable. Autonomous is there, accountable is nowhere there. So on that basis, time and again, the Central Bank of Sri Lanka has attributed its failure to meet inflation targets to fiscal slippage, external shocks and supply-side constraints. However, such explanations cannot substitute for timely and effective monetary action in context of the full independence and the freedom for monetary policy making. Notably, in the face of renewed inflationary pressures in the recent quarters, the Central Bank of Sri Lanka refrained from adjusting policy rates in timely manner, undermining its credibility and its ability to anchor inflation expectations. Over the years, since its inception in 1950, Central Bank has been beaten fiscal authorities for maintaining a higher budget deficit, being a scapegoat for covering up its monetary policy failures. Central Bank Sri Lanka cannot do it anymore. Since the 15th of September 2023, the Central Bank of Sri Lanka Act No. 16 of 23 became effective. The Central Bank is now fully independent and free to make its own policy. This raises the following critical question. Honourable Speaker, one, why has the Central Bank continuously failed to meet the inflation targets over the past several quarters? Two, has the Central Bank of Sri Lanka in its practice compromised its independence due to fiscal dominance or its external IMF political constraint? What is the structural reform, if any, have been undertaken to ensure true independence and accountability of the Central Bank in Sri Lanka in context of inflation targeting? Why has Central Bank not proactively adjusted interest rates and exchange rate policy in response to emerging inflationary pressures? Has the Monetary Policy Board carried out any self-assessment or publicized explanations under the IMF program's accountability matrix for target misses? හයවෙනි එක මහ බැංකුව විසින් මූල්‍ය ස්ථායීභාවයේ සාධනය සම්බන්ධයෙන් දැක්වූ කාර්ය සාධන පිළිබඳව රජයේ තෘප්තිමත්ද නැත්නම් ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කරන ලද්දේද? හත මහ බැංකුව නිදහස්ව ක්‍රියා කිරීම හැකියාව ලබා දීම සඳහා රාජ්‍ය මුදල් හා මූල්‍ය අධිකාරීන් අතර සූක්ෂම හා කාර්යක්ෂම සාමාන්‍ය තත්ත්වයක් සඳහා මොන පියවර ගන්නා ලද්දේද? අට මහ බැංකුව විසින් තම අසාර්ථකව රාජ්‍ය මුදල් ක්‍රියාකාරවලට වගකියමින් දැක්වුවොත් එම ස්වාධීනත්වයේ වාස්තුමයව අර්ථ නොදක්වන බව නොදක්වයිද? නමය මහ බැංකුව විසින් නොව පිළිගත හැකි පිටද විශේෂ ආයතන හරහා මූල්‍ය ප්‍රතිපත්ති රාමුව මහ බැංකුව වර්තමාන කාර්ය සාධනය පිළිබඳ විශ්වාසනීය ස්වාධින සමාලෝචනයක් සිදු කරන ඇතැයි ගරු ඇමතිතුමා මේ සභාවට විශ්වාසයෙන් පැවසිය හැකිද? දහය දෙදස් විසිතුන් දාසේ වන මහබැංකු පනති යටතේ පහ දෙක වගන්ති අනුව මහබැංකුව ස්වයංක්‍රීය සහ වගකිවේ යුතු ආයතනක් විය යුතුය යැයි නියමිතය ඇත. එම නිසා මහබැංකුව සහ එහි අධිපති වගකිව යුතුය වන්නේ කාටද කී වතාවක්ද කෙසේද යන පැහැදිලිව සනාථ කළ හැකිද. මම ගරු මුදල් ඇමතිගේ ඉල්ලන්නේ මේ සම්බන්ධ අවංක අවංක පිළිතුරක් ලබා දෙන්න. මොකද මහබැංකුව විතරයි අද රටේ තියෙන එකම ස්වාධීන ආයතනය. පාර්ලිමේන්තුවද ජනාධිපතිතුද කාටවත් යටත්ව කටයුතු කරන්නේ නැත්තේ. එතුමන වෙනම ලෝකෙක ගමන් කරන දෙයක්. මම මේ කියන්නේ ආණ්ඩුවේ සහ රටේ අභිවෘද්ධියට. ස්තුතියි කතානායකතුමනි.
Honorable Speaker, the question number one, inflation has deviated from inflation target primarily due to pronounced supply side deflation. As outlined in the published target breach reports, significant reductions in administered prices, costs, especially electricity fuel, have really exerted a strong downward pressure on inflation in recent times. In addition, the deflation arising from supply side factors are beyond the scope of monetary policy. However, considering the overall economic development, mainly the macroeconomic development, central bank has adopted an accommodative policy stance by reducing policy interest rate by 8% from June 23 till July 2025. At the same time, it is noteworthy to understand that the exceptionally high inflation levels prevail in the country from especially in 2022 and 2023. So therefore, a brief period of lower inflation than the targeted inflation could in a way provide some relief to households and businesses. Number two, the Central Bank Act was enacted with effective from September 2023 that allows greater independence to the Central Bank. Accordingly, Central Bank is not subject to fiscal dominance or any other external constraints. Number three, the government, the enactment of the Act is a major structural reform. Accordingly, the Act establishes a governing board, according to Section 8, to oversee the tasks and the general policy decisions other than monetary policy and enforces measures. Further, Monetary Policy Board, Section 11, is established to deal with this flexible exchange rate regime in line with flexible inflation targeting framework to achieve and maintain domestic price stability. In support of the policy transparency and accountability, the Act mandates the Central Bank the publication of monetary policy framework agreement between the government of Sri Lanka, the Ministry of Finance and the Central Bank, outlining inflation targets according to Section 26, define the requirement of the Central Bank to submit reports to the Parliament and make them available to the general public in inflation targets specified in the monetary policy framework agreement is not met. So that has been done. In addition, so every 6 months, in 6 months, another report is published on inflation. The third report is on the state of economy that is also submitted annually. Further, the Act prohibits the monetary financing and therefore there is no influence on the central bank activities. Question number four. A flexible inflation targeting, FIT, the framework, Central Bank has taken appropriate and prudent measures, the monetary policy actions, proactively while maintaining the flexible exchange rate policy as stipulated by the Act. Number five, Monetary Policy Board carries out its independent assessment and review inflation performance under the IMF Extended Fund Facility Program that is being monitored by the IMF staff and reviewed by IMF Executive Board. These assessments are in public domain and on the IMF website as well. Number six, yes, there are specific requirements prescribed in the Act in the event of deviation from the targets, and since two quarters were really missed the central bank, therefore has submitted the necessary information to the parliament, and these procedures and provisions are prescribed in the amended Act. And further, these targets, inflation target agreement was signed in 2023, that is valid for 3 years, therefore it will end in 2026. The target was 5%. That has been determined based on the facts, figures and research. And again, they are within a band of 2% upside and downside. That means it varies, could varies from 3 to 7%. However, the downward, the slab, the 3% is not that much worried, since it does not really further hike the inflation. Number seven, Coordination Council, which has been established under the Act, provides the coordination, especially on fiscal, monetary and financial stability policies between the government and the central bank. Accordingly, several coordination meetings had taken place from 2023 to as of now, 7 meetings taken place under our regime, 3 meetings have taken place. Number 8, as per the central bank's review, it is not applicable because the bank does not attribute any deviation from the inflation from the target to fiscal activities. Number 9, the Act endorses the monetary policy framework with regard to setting out the inflation target to be achieved by the central bank. Accordingly, this framework was signed between the Minister of Finance and the Governor of the Central Bank on 3rd October 2023. Number 10, the Central Bank accordingly ensured through regular reporting and parliamentary engagement, Section 26 mandates the Monetary Policy Board to report to the Finance Minister, and it has been tabled in the Parliament. When inflation deviates from the targets for 2 consecutive quarters, detailing causes, corrective measures and timelines to achieve the targets. Such reports are also made available to the public. Section 80 requires the central bank to inform the public about monetary policy implementation at least every 6 months. Additionally, the governor, the member of the governing board and the monetary policy board, every deputy governor and the deputy governor of central bank must appear before the parliament or its committees every 4 months upon request. Accordingly, the central bank appears before the committee before the public finance as required. The governor should ensure that the central bank publishes and tables annual report within 4 months after closing of each financial year, reviewing policies and economic conditions. For the central bank fulfill its biannual reporting obligation by publishing monetary policy report each February and August, covering inflation movements, projection risks and policy actions which are based on their research. Thank you very much.
Order, please. New Deputy Speaker will come to the chair.
Honorable Ravi Karnanayake, you may have just a minute for clarification, please.
Speaker, while
I respect the answer you gave. It doesn't fulfill the question that I wanted to ensure that you basically get to know the gravity of the accountability. On the areas of he, basically the central bank coming on two attempts to the Committee of Public Finance or COPE doesn't mean the accountability. As for the governor and the central bank, there is no sense of direct responsibility to whom it comes. Through the process, there is a necessity or institution of this nature. Today, if you want to buy a car, if you want to buy a house, if it's investments overseas, priority sector lending on the basis of government salary outward is approved by central bank, but his own salaries is approved by himself. So the SMEs have been squeezed against the wall. So these type of things, the control is not in the hands of an elected finance minister like Amrit Dissanayake, who is elected by the people. An unelected person is running the fiscal and the monetary and decide the fate of the economy of this country. Honorable Deputy Speaker, my question is, this country's economy has gone through too much of turbulent times, and it's necessary that we have the sense of accountability reporting directly. Please, you all have got two-thirds, you all have got the necessary things. If there have been half-baked legislation that have come in, it's time to get it corrected. I'm saying with empirical evidence and with practical experience, this country can't go through another 22nd May type of operation.
Honourable so
therefore,
Minister,
my question to you, sir, is that if the sense of independence is there for central bank, what is he doing in Washington when he got to do Donald Trump's tariff negotiation? These are the sense of independence that is breached, Honourable Minister. So I would appreciate, with your knowledge, to take this on and ensure this corrective action is done with immediate effect.
Yes,
Honourable Deputy Speaker, as of now, the central bank operates and functions within this given framework and the autonomy, not only for administrative purposes, but also for the accountability purposes as well. So that is what. So through reports, actually, they have to go by information, facts, figures, and research, and not by emotions or any other the saying. So therefore, they are accountable, and they have to report. The reporting really matters in three types of reports. If there are any deviation, of course, we can question and take them accountable and raise questions and ask. As I just highlighted in my answer, so I'm just answering
Honorable
this
Ravi
particular
Paranaika
inflation, specifically this inflation target. It is very clear that the 5%, if you take last 20-year period, because they have taken the information into account. So our average inflation lies 5%. Of course, due to the crisis period, it has gone up to 70%. That is a different story. That is the reason why now it has come down and we are experiencing a kind of deflationary situation. Now it has gradually moved up to zero. So therefore, 5% has been decided based on facts. In the future, if it is not appropriate, we can accordingly change. As of now, so they are working according to that. And one thing I must tell you, as far as their autonomy and accountability and practices are concerned, in fact, price and financial stability has been achieved. Now we have to work on that to take the country forward for economic growth and development.
Honourable Member, we are not going to make this a topic of debate.